Order, please. Kathanayaka Wareyage Nimejana. Sri Lanka Prajathantrika Samajwadi Janraje Andukuma Vyavasthave 79 Vyavasthawa Prakarawa 2018 September 19 Wenada Dina Vaidya Sanshodhana Nemati Panat Kirimpathime Ma Visin Sahathikaya Satahan Karana Lada Bawa Danun Dimata Kamathimi. Deweni Nimejanaya 2018 September 20 Wenada Brahaspatinda Yana Ada Dina Aprabhaga 3ta Parliamentu Katupu Pirimada Karaka Sabaye Raswimak Mage Nilakamaraji Pawathimata Niyamita Bawin ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු රාජ ව්‍යාසය මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ප්‍රාදේශීය බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවතේ යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2014 වර්ෂයේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාවෙම කාර්යක සභාවේ සභාපති එම් සුමන්දින මැතිතුමා විසින් පිළිගැන්වීම ஏவனுவன் டாக்டர் தேவானந்த மேத்துமா எதிர்பார்க்கணும்
அரசாங்க நிதி பற்றிய குழுவிற்கு ஆற்றப்படுத்தப்பட்ட நிதி சட்டம் மூலம் துறைமுகம் மற்றும் விமான நிலைய அபிவிருத்தி அறவீட்டு சட்டத்தின் கீழான கட்டளைகள் மற்றும் மதுவரி கட்டளை சட்டத்தின் கீழான அறிவித்தல்கள் தொடர்பிலான குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். நன்றி கௌரவ்.
தேங்க்யூ. மகாஜன பேசாம் பிள்ளைகன்னு கரு வசந்த் அலிவிஹாரி மேத்துமா
கரு கதாநாயகத்துமணி மாத்தலே உக்குவேல බාබර්වත්ත අංක 246 ඇලිරක් D1 දරණ ස්ථානයේ පදිංචි සුබ්‍රමණියම් ශිවකුමාර් මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු අජිත් පී පෙරරා මැතිතුමා ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා ගරු රවි කරුණායක මැතිතුමා ගරු අනුර සිඩ්නි ජයරත්න මැතිතුමා
පොළොන්නරුව තල්පොත BOP 317 අංක 63 දරණ ස්ථානයේ පදිංචි KPNS වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නේ.
ස්තුතියි මේ පෙස්සම මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සමාවට යොමු වෙත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු ආනන්ද අරුත්ගමේ මැතිතුමා ගරු කණුජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි කණුජ තෙල් සම්පත් අමාත්‍යතුමා සතියක් කල්ලිලා තිබෙනවා.
ගරු ආචාර්ය බන්දුල ගුණවාද මැතිතුමා ගරු මුදල් ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මම ගරු කථානායකතුමනි ප්‍රශ්නේ අසනවා.
කථානායකතුමනි අයන්න එක විවිධ නිෂ්පාදන විවිධ මිනුම් වලින් වාර්තා කරන ලබන බැවින් සමස්ත භාණ්ඩ අපනයනය පරිමාව ගණනය කරනු නොලැබේ. උදාහරණයක් ඇටියට තේ කිලෝග්‍රෑම් වලින් මනිනු ලබන අතර ඇතැම් ඇඟලුම් අයිතම ගණන ලෙස වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ 2016 කාල පරිච්ඡේදයට වෙළඳ භාණ්ඩ අපනයනය ලද ආදායම් සංඛ්‍යා සටහන මෙහිමයි. 2000 මම ඩොලර් වලින් විතරක් කියවන්නේද මොකද රුපියල් වලින් කියවන්නේ නැතුව නැත්තම් හුඟක්
ගරු ඇමෙත්තුමා මම මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ.
ඔව්
2016 අයවැය ලේඛනයේ
ඔව්
85 වෙනි අයවැය යෝජනාව අනුව
ඔව්
ඒ සඳහන් කරලා තිබෙන්නේ වර්ෂ 2000දී 33.3% පැවති ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 2014දී 14 දක්වා පහත වැටලා තියෙනවා.
ඔව්.
එතකොට ඒ කැල්කියුලේෂන් එකේ ඒ දක්වලා තියෙනවානේ 133 ආපු ක්‍රමයක්.
ඔව්.
114 ආපු ක්‍රමයක්.
ඔව්.
ඒ ක්‍රම වේදයට අනුව උත්තරේ සපයා.
ඔව් මට ඒ අයවැයේ තිබුණ ක්‍රම වේදය ගැන කියන්න බෑ. මම මේ සංඛ්‍යා ලේඛන ඔක්කොම ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? නිගමනයකට එන්න මං කිව්වා වගේ මේකේ
ඔව් අපනයන වර්ධන වේගය
ඔව්
දැන් මේ වර්ෂයේ අපනයන ඉකුත් වර්ෂයේ අපනයන සමග සාපේක්ෂව සැසඳීමේදී කවර ප්‍රතිශතයකින් අපනයන වර්ධනය වුණාද කියලා දක්වන 100% ගාන දක්වාම හරි.
ඔව් එතකොට මෙහෙම ඒක මට කියන්න පුළුවන් ආයෙත් මේ ඔබතුමා අහපු මම මේක කොහොම හරි සභාගත කරන්නම් ලේඛන ටික. ඒ පළවෙනි එකේ තියෙන්නේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම. හරි දෙවෙනි එකේ තියෙන්නේ අයන්න දෙකේ විවිධ ආනයන භාණ්ඩ විවිධ මිනුම් වලින් වාර්තා කරන අයත් නැත්නම් බැවින් සමස්ත භාණ්ඩ ආනයන පරිමාවන ගණනය කරනු නොලැබේ. උදාහරණයක් ඇටියට තෙල් කිලෝග්‍රෑම් වලින් මයින ලැබන අතර වාහන අයිතම ගණන් වලින් මයින ලැබේ. 2010 සිට 2016 කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන වීදම සංඛ්‍යා සටහන ආයෙත් ඒක මම මේ 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 සභාගත කරන්නම්. ඒකේ වියදම එතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තුනේ අහලා තිනවා වෙළඳ ශේෂය ගැන අහලා තිනවා රුපියල් වලින් ඩොලර් වලින් උයි. ඒක ලංකාවේ වෙළඳ හිඟය සංඛ්‍යා සටහන් තුන මගින් ඒකත් මම සභාගත කරන්නම් ඔක්කොම කියවන්නේ නැතුව. ඊට පස්සුව අහලා තිනවා ඒ ඉහත ආයන් 1 2 3 හි අගයන් දලදේශීය නිෂ්පාදනයේ අගයන් හැටියට 2016 2016 කාල පරිච්ඡේදය තුලදී ශ්‍රී ලංකා අපනයන ආදායම ආනයන වීදම හා වෙළඳ හිඟියේ සංඛ්‍යා සටහන් පහත දහස සංඛ්‍යා සටහනෙන් දැක්වේ. දැන් මට කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපනයනය කියන්න පුළුවන් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ආනයනය කියන්න පුළුවන් ඒ වගේම ඒකේ වෙළඳ ශේෂය කියන්න පුළුවන්. ඒතර 2010 වෙළඳ ශේෂය ඇවිල්ලා ඍණ 10.8යි 2001 ඍණ 7.3යි 2002 ඍණ 8.5යි 2003 ඍණ 8.1යි 2004 ඍණ 10.9යි 2005 ඍණ 10.3යි 2006 ඍණ 11.9යි 2007 ඍණ 11.3යි 2008 ඍණ 14.7යි 2009 ඍණ 7.4යි 2010 ඍණ 8.5යි 2011 ඍණ 14.9යි 2012 ඍණ 13.8යි 2013 ඍණ 10.2යි 2014 ඍණ 10.4යි 2015 ඍණ 10.4යි 2016 ඍණ 10.9යි. එතකොට අන්තිමේ අහලා තිබුණේ ඒ ආයන්න දෙවැනි එකේ අහලා තිබුණා ගෝලී අපනයන වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ දායකත්වය ගැන. ඒක කියන්න පුළුවන් 2000 0.086 2001 0.078 2002 0.72 2003 0.68 2004 0.062 2005 0.06 2006 0.057 2007 0.054 2008 0.05 0.056 9 10.056 11 0.58 12 0.53 13 0.55 14 0.59 පහළවේ 0.64 16 0.64 17 0.64
ඇගතුමනි ඔබතුමාටත් ඉතා වැදගත් මේ ජාතික වශයෙන් මේ ප්‍රශ්නය මං එතුමට ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයේ විසින් නිලධාරීන් මේ ලියල දෙන පිළිතුර තමයි එතුම මේ ගරු සභාවට කියවන්නේ. නිලධාරීන් රජයකට පාර්ලිමේන්තුවට ඇමතිවරුන්ට කොච්චර ලනු දෙනවද කියන එක පිළිබඳ ඉන්න මේක පාර්ලිමේන්තුව මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් තමුන්නාංශය කිව්වා පරිමාව පිළිබඳ කිසි සඳහනක් කරන්න බෑ කියල. මං ගරු කතානායකතුමනි පෙන්නනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ 63 වෙනි සංඛ්‍යා සටහන මහ බැංකුවේ වෙළඳ දර්ශක වටිනාකම රෙදිපිලි ඇඟලුම් ඛනිජ තෙල් නිෂ්පාදන රබර් නිෂ්පාදන එකතුව අපනයන කෘෂිකාර්මික අපනයන තේ රබර් පොල් නිෂ්පාදන සුළු කෘෂි අපනයන එකතුව ඛනිජමය අපනයන මුළු අපනයන ඊළඟට මහා බැංකුවේ වෙළඳ දර්ශක වගේම මේ වෙළඳ වටිනාකම වගේම පරිමා දර්ශක වෙනම සකස් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මහා බැංකුවේ 64 වෙනි සංඛ්‍යා සටහන. මම මේ ටික සභාගත කරනවා. එතකොට කාර්මික අපනයන රෙදිපිලි ඇඟලුම් ඛනිජ තෙල් නිෂ්පාදන රබර් නිෂ්පාදන එකතුව අපනයන තේ රබර් පොල් නිෂ්පාදන සුළු කෘෂිකාර්මික නිෂ්පාදන එකතුව ඛනිජමය අපනයන මුළු අපනයන දැන් මේ ඔක්කොම වෙන වෙනම ගණනය කළා. මේ පාර්ලිමේන්තුවට මේ කෘතිය පිළිගන්නන වර්ෂයකට සැරයක් මුදල් නීති පනත විධිවිධානවලට අනුව. එතකොට අද ඩොලර් එකක් විකිණෙන්නේ 169.75 දැන් රටේ. එකදා 2014 ඩොලර් එකක් අපේ මහින්ද රාජපක්ෂ යුගයේ ඉවරනකොට 131යි. අද 169.75යි. ගරු කතානායකතුමනි, මේ රටේ සමස්ත ගොවියන්ට, කම්කරුවන්ට, මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට බරපතල ලෙස බලපාන මෙවැනි දැවැන්ත ඊයේ සම්පූර්ණයෙන් කොටස් වෙළඳපොළ කඩාවැටිලා රුපියල නතර කරගන්න බැරි වෙන ලෙස කඩාවැටෙනකොට මේ ගරු සභාව සම්මත කරලා තිබුණා පනතක්, විදේශ විනිමය පාලන පනත, එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් බිල් එක. මේ වෙනස් කරන අවස්ථාවේදී මම මේ ගරු සභාවට ඉදිරිපත් වෙච්චාම ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශේෂ්ඨාධිකරණයේ උගත් මිනිසුරුවරුන්ට කිව්වා මේ විදියට අරින්න එපා. ඉන්න මේක පාර්ලිමේන්තුව. මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ රටේ
එතුමාට ඕන විවාදයක් ඉල්ලන්න පුළුවන්. මේ උදේපාන්දරමේ ඔවගේ මේ
ප්‍රශ්නේ අහන්නකො.
මම මොකද්ද අහලා තියෙන ප්‍රශ්නේ? ඔබතුමාට තේරෙනවද මම අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා? ප්‍රශ්නෙට බොරු උත්තර කියලා දුන්නහම
ප්‍රශ්න ඇදලා ගන්න බෑ.
ඉතින් එහෙනම් මේ මොකටද මේ ප්‍රශ්න දැම්මේ න්‍යාය පුස්තකේ? ඇයි මේ වගේ සංකීර්ණ ප්‍රශ්නේ
මේ විවාදයක් කරන්නේ?
නෑ, කෙටියෙන් අහන්න පුළුවන්. කෙටියෙන් අහන්න යන තුරු
මගේ පළවෙනි
විවාදයක් දෙන්න.
මම ප්‍රශ්නේ අහන්නම්. තමුන්නාන්සේ පිළිගන්නවද මේ රටේ ලංකා ඉතිහාසයේ ඇතිවෙච්ච දැවැන්තම මූල්‍ය කඩාවැටීම සිද්ධ වෙමින් පවතිනවා? ඩොලරයට හෙට රුපියල් 170ක් ගෙවන්න ඕනේ. මේ සිංගප්පූ නිදහස් වෙනද ගිවිසුම ඇතුළු අනිත් ගිවිසුම් ක්‍රියාත්මක වෙනකොට ඩොලරයට 200 ගෙවන්න වෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අර්බුදයට විසඳන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා කියන්නේ?
ආචාර්යතුමා ප්‍රශ්නේ අහන්න
හොඟා දොරට ගියා එක තමයි. ස්තුතියි ප්‍රශ්නේ ඇහුවට. අද පවතින අර්බුදය ඇවිල්ලා ලංකාවේ තියෙන අර්බුදයක් නෙමෙයි. මම පැහැදිලි කරන්නම් අහපු නිසා ප්‍රශ්නය. දැන් ඩොලර් එකේ අගය ජනවාරි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා වෙනකන් 5.29කින් තමයි අඩු වෙලා තියෙන. තව විදිහකට කිව්වොත් ඩොලර් එක ඉහළ ගිහිල්ලා තිනවා ලෝකේ සෑම කරන්සි එකක් එක්කම සැසඳපුවාම. උදාහරණයක් ඇටට ඉන්දියාවේ ඊයේ වෙනකොට 13.12කින් ඩොලර් එක ඉහළ ගිහිල්ලා තියෙනවා. ලංකාවේ දැන් අර 5.2ට තිබුණ එක 8%ට ඇවිල්ලා තියෙනවා. ඒතර පකිස්තානයේ 11.22යි. ඉන්දුනීසියාවේ 9.61යි. ඒතර අපි මේ ලෝකයේ රටවල් ගත්තොත් ආසියාවේ තායි බාට් එකයි සිංගප්පූරුවේ ඩොලර් එකයි ඇරෙන්න ලංකාවේ රුපියල අමේ පකිස්තානය, ඉන්දියාව, ඉන්දුනීසියාව මේ සියලු රටවල් වලට වැඩිය විශාල ලෙස ශක්තිමත්. ඉතින් මේ මිල කියන එක ඇවිල්ලා සැසඳිය යුතු කරුණක් මිල කියන එක. ඒතර ඔබතුමා කියන එක අපි කැමැති ඔක්කොමලා ඒ මිල එක මට්ටමේ තියෙනවා නම්. නමුත් මේ ලෝකයේ තියෙන චීනයයි ඇමරිකාවයි අතර තියෙන අර්බුදය නිසා තමයි මේ සංවර්ධිත රටවල් වලින් මේ ඩොලර් ඇමරිකාවට ගලාගෙන යන්නේ. නමුත් අපේ ආර්ථිකය ශක්තිමත් නිසා තමයි අපේ රුපියල අනික් රටවල් ආසියාවේ අනිත් රටවල් වලට වැඩිය ශක්තිමත්ව තියෙන ආසියාවේ රටවල් වලට වැඩිය. ගිය අවුරුද්ද බැලුවොත් අපේ අපන අපි බැලුවොත් අයවැය හිඟය බැලුවොත් අඩු වෙලා තිනවා. අපි රට බාර ගන්නකොට අයවැය හිඟය 7.7යි අයවැය හිඟය. ඒක 5.5ට අඩු කරලා තිනවා. මේ අවුරුද්ද 5%ට අඩු කරගෙන යනවා. අපි බැලුවොත් විදේශීය සංචිතය බැලුවොත් ඉතිහාසයේ වැඩිම විදේශීය සංචිතය තිබුණේ ජූනි මාසයේ ඩොලර් බිලියන 9කට වැඩිය තිබුණා. අපි බැලුවොත් අපනයනය බැලුවොත් විශාලම අපනයනය තිබුණේ මේ අවුරුද්දේ. ඍජු විදේශීය ආයෝජනය බැලුවොත් විශාලම ඍජු විදේශීය ආයෝජනය තිබුණේ මේ අවුරුද්දේ. ඒතර ඔබතුමා කියන එක හරි. මේක ඩොලර් එක සමග ඩොලර් එකත් එක්ක රුපියල පොඩ්ඩකින් හරි අඩු වුණත් සමහර අයට ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම ආනායනය කරන අයට ගැටලුවක් තියෙනවා. තෙල්වල මිල, වාහන ගන්නව නම් වාහනවල මිල, සුඛෝපභෝගී ජීවන රටාවක් තියෙනව නම් ඒ අයගේ මිල ඉහළ යනවා. නමුත් මම අහන්න කැමැති තේ අපනයනය කරන අය ඇවිල්ලා කෙන්ද්‍රි ගානවද? රබර් අපනයනය කරන අය ඇවිල්ලා කෙන්ද්‍රි ගානවද? පොල් අපනයනය කරන අය කෙන්ද්‍රි ගානවද? මෘදුකාංග අපනයනය කරන අයවිල කෙන්ද්‍රි ගානවද? සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය කෙන්ද්‍රි ගානවද? මට ඇත්තටම මේවට පිළිතුරු දෙන්න ඇඟලුම් කර්මාන්තය කෙන්ද්‍රි ගානවද? එතකොට මිලක් අඩු වෙනකොට ආනායනය කරනවා නම් ගැටලුවක් තියෙනවා කියලා මම පිළිගන්නවා. නමුත් අපනයනය කරන අයට ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මංගල මන්ත්‍රීතුමනි,
ඔබතුමත් හිටියා මුදල් අමාත්‍යංශයේ හිටියා අපේ අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිග වැඩ කරනවා ඒ අයට ඩොලර් 100ට බලන්න ඒ අයට තියෙන වාසිය ඉතින් සමහර අයට අවාසියක් තියෙන අතරේදී සමහර අයට ආර්ථිකය තුල වාසියක් තියෙනවා කියන එකත් කියන්න අවශ්‍යයි
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න කෙටියෙන්
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ගරු ඇමෙත්තුමා ඊටාම නරක ලෙස මේ ගරු සභාව නොමග යවුවා ඒ නිසා මම ඉන්දියන් රුපියල්ට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ annual depreciation of Sri Lanka rupees and Indian rupees against US dollar මේ සංඛ්‍යා සටහන මම ඉදිරිපත් කරනවා 2002 2008 වගේ වර්ෂයක ඉන්දියන් රුපියල අති විශාල ලෙස කඩා වැටෙනකොට 2011 අති විශාල ලෙස ඉන්දියන් රුපියල කඩා වැටෙනකොට 2013 අති විශාල ලෙස ඉන්දියන් රුපියල කඩා වැටෙනකොට ලංකාවේ රුපියල කඩා වැටුනේ නැහැ කියන එක පිළිබඳ මේ ප්‍රස්ථාර සටහන හන්සාඩ් වාර්තාවේ මගේ උත්තරේ කොටසල් ලෙස අමුණන්න මෙතුමා සභාව නොමග යවුව නිසා
හොඳයි ප්‍රශ්නේ කියන්න ඕ
මගේ දෙවනි
ප්‍රශ්නේ
ඔව්
මා කිව්වා රුපියල කඩාවට දෙන්නේ නැහැ කියලා 2012 රුපියල 10.43කින් කඩා වැටලා තිනවා.
ඔව්.
2012.
ඔව්.
දැන් මේ පාරත් ඔච්චර ප්‍රශ්න දීලා ඉතර අඩු වෙලා නැහැ. 6.9කින් අඩු වෙලා තියෙන්නේ. 2012 10.43කින් රුපියල කඩාගෙන වැටලා.
ඔව්. එතුමා ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න ඕනේ.
දැන් අපි දෙකට මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දෙන්න.
ප්‍රශ්න දෙකක්. එතුමන්ලට දෙන්න වෙලාව.
ඔව්.
එතුමන්ලට දෙන්න වෙලාව මට දෙන්න ඕනේ.
එතුමා දෙන්න එතුමා ඕනම දේ දීලා
තියෙනවා. මේ කතානායක තුමනි මේකේ පාර්ලිමේන්තුවට ඉතා වැදගත් මේ
රටේ මුදල් පිළිබඳව තමයි
සම්පූර්ණ බලය තියෙන පාර්ලිමේන්තුවේ මම
ඉස්සුවා කියනවා
ඇමෙත්තුමාට එසේ කීම ගැන දැන් මේකේ සාමාන්‍ය බලන්නේ අවුරුදු ගානක් තිස්සේ මිසක් එක දවසක ඇති වෙන සිද්ධිය නෙමෙයි අපි කියන්නේ ඔබතුමා තේරුම් ගන්න අපි 2015 දී මේ රට බාර ගන්නකොට ඩොලරයකට ගෙවන්නේ 105යි එතකොට අවුරුදු 10ක් ලෝක ඛනිජ තෙල් අර්බුදේ ලෝක ආහාර අර්බුදේ ලෝක මූල්‍ය අර්බුදේ මේ බාහිර කම්පනයන් සියල්ල තියෙද්දි බාර දෙනකොට 131යි. එතකොට අවුරුදු 10කට රුපියල් 26යි ඩොලරේ මිල වැඩි වෙලා තියෙන්නේ. තාම අවුරුදු 4ක් ගිහිල්ලා නැහැ ඔබතුමාලා ආණ්ඩුව අරන්. 131 එක 169 170 වෙච්චාම රුපියල් 30-40 ගණන් වැඩි වෙනකොට මේක මේ කම්පැනි ඔරොත්තු දෙන්නේ නැහැ මේ රටට.
හොඳයි ආගාරු රාජ්‍ය අමාත්‍යතුමා දැන්
පැහැදිලි කරනවා. හොඳයි. ආර්ථිකය කඩා වැටෙනවා සුන්නතුණි වෙනවා. ඉතින් මේ තත්ත්වයේ පිළිබඳ මේ
පාර්ලිමේන්තුව වෙන රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දෙන්න දැන්.
ඔව් ඔබ ඔබතුමා
අපි ඔන්නම් සභානායකතුමාව
වෙන විවාදයක් ගැන කතා කළා 2012 ගැන කතා කළා. 2011 දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟය 14.9යි ඔබතුමාගේ අහපු ප්‍රශ්නවලට මම මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කැමතියි. එතකොට 2012 දී ඒක 2012 දී 13.8ක් වුණා. නමුත් 2010
දී පිළිතුරු දෙන්න
අවස්ථාවට
ආචාර්යතුමා
ඉදගෙන එතකොට ඩොලර් මිලියන වලින් ගත්තොත් ඩොලර් මිලියන 4825ට තිබුණ එක ඩොලර් මිලියන 9710ට වැඩි වුණා වෙළඳ හිඟය. එදා ඔබතුමා සඳහන් කළපු අවුරුදු දෙකේදී වෙළඳ හිඟය එක අවුරුද්දකින් 100ට 1.12කින් අඩු වුණා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මම කියන්න හදන්නේ මේකයි. සමහර දේවල් තීනවා අපි පිළිගන්නට ඕනේ ආර්ථික විද්‍යාඥයන් හැටියට රටකට පාලනය කරන්න පුළුවන් දේවල් තීනවා කියලා අපි පිළිගන්නවා. එදා ඔබතුමා කිව්වා ගෝලීය අර්බුදයක් තිබුණා කියලා. අද මොකද්ද තියෙන අර්බුදේ ලෝකේ? අද තියෙන අර්බුදේ මොකද්ද? අද තියෙන අර්බුදේ ඇවිල්ලා ඇමරිකාවයි චීනයයි අතරේ වෙළඳ ඝට්ටනයක් තියෙනවා. ලෝකේ හැමෝම මේක දන්නවා. එතකොට මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? ඉමර්ජින් රටවල් වලින් ඉගෙන සංවර්ධනය වෙමින් තිබෙන රටවල් වලින් ඩොලර් එක ඇමරිකාවට යනකොට ඇමරිකාවේ ඩොලර් එක ඉහළ යනවා. අනිත් රටවල් වල ඒ කරන්සි එක පල්ලෙහාට යනවා නෙමෙයි. ඉතින් ඔබතුමා ඕක දැනගෙනනේ ඔය ප්‍රශ්නේ අහන්නේ. හැබැයි සාපේක්ෂව අපි තාමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය තියෙන රටක් කියන
එක හොඳයි මන් දෙපාර්ශ්වයටම අවශ්‍ය වෙලාව දුන්නාද අපි ඊළඟට ඔන්නම් අපිට දීර්ඝ විවාදයක් කරන්න පුළුවන් සභානායකතුමා එකඟ වුණා. ගරු ආචාර්ය ගරු වෛද්‍ය නරින්ද ජයසිමැතිතුමා
මම අහනවා ගරු කතා
අධිකරණ බන්දනාගාර ඇමතිතුමියෙන් අහන්න.
ගරු කතානායකතුමනි A1 ඇමරිකානු ඩොලර් මිලියන 94.55යි A3 ඉදිකිරීම සඳහා මූල්‍ය හා ව්‍යුහාත්මක යෝජනා කැඳවා ඇත. A4 ලංසුලේඛන මිලදී ගැනීමට ඉදිරිපත් වූ සමාගම් 13ක් ඇති අතර මිල ගණන් ඉදිරිපත් කිරීමක් මේ දක්වා සිදු වී නොමැත. ලංසුලේ ගත්ත සමාගම් 13 වන්නම් ඔබතුමාට මම සභාගත කරලා එවන්නම්. යෝජනා කැඳවීම සඳහා දී ඇති කාලය මෙතෙක් අවසන් වී නොමැති බැවින් මිල ගණන් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත. පහ එම ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත් සමාගම කවරේද කියලා අහලා තිනවා මෙතෙක් තීරණයක් කර නැහැ. ඉදිකිරීම අවසන් වීමට අපේක්ෂිත දිනය 2022 මැයි 28 වෙනි දින ඉදිකිරීම අවසන් කිරීමට අපේක්ෂිතයි. පැන නොනගි.
යන්න පුළුවන් දර මේ මම අහලා තිනවා සමාගම් 11ක් ඔබතුමා කිව්වා මේ සභාගත කරන්නම් කියලා.
ඔව්.
ඒ කියන්නේ ඒ ටික සඳහන් කරන්න
මේ ලංසුලේඛන ගත්ත
ඔව්
මේ මිලදී ගණන් ඉදිරිපත් වූ සමාගම් 13ක් විතරයි මිල ගණන් තාම කැඳවලා නැහැ.
හරි මිල ගණන් එපා සමාගම්.
දිග ලයිස්වත් තියෙන මම එවන්න. මෙහෙම එවන්න හිතුවා ලේසි. ඔබතුමාට උතර අහන්න පුළුවන් ප්‍රශ්නයක්.
ලංකාවේවද පිටේවද ඔක්කොම?
පිටේ වැඩි තියෙනවා මං හිතන්නේ.
මොනවද?
ANK Lanka Private Limited තියෙනවා, Beijing Uni Construction Group Company Limited, Chelsea Holdings Private Limited, Olympus Constructions Limited, ඒ වගේ තියෙනවා.
හොඳයි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්න ඔබතුමා අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න. බැරි වෙයි නේ.
ඔබතුමීට යොමු කරන්න වෙනවා මීට එහා අහනවා නම්.
ඒකනේ වැඩි.
ඒකයි.
මේකේ මේ ඇසමෙන්තුයි. ඔබතුමා එතුමිය එතුමා මේ
අහපු ප්‍රශ්න වලට උත්තර ටික මෙතන තියෙනවා.
ඔව්. හම්බුන්නේ නෑ උත්තර. ඒ යොමු කොහොමද හම්බ වෙන්නේ? කතානායකතුමනි, අපි අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ ඇමතිවරයා නොවන කෙනෙකුට ඒවට උත්තර හම්බෙන්න ක්‍රමවේද මොකක්ද?
සාමාන්‍යයෙන් මෙතුමායක යොමු කරන අදාළ අමාත්‍යවරයා. අමාත්‍යවරයා.
නමුත් මෙච්චර කාලයකට ඔබතුමා කිව්වට අතුරු ප්‍රශ්න යොමු කරලා ඇමතිවරයා හෝ ඇමතිර උත්තර
දෙනවා කියලා. ඔබතුමා ලිඛිතවම දෙන්න මම වගකීමක් කරගෙන
වගකීම් බාර ගන්නවා.
ඔබතුමාට දෙන්න.
ඔව්. ඔව් ගරු අනුර කුමාර මහත්මයා.
දැන් අවස්ථා ගණනාවකදීම අමාත්‍යවරු නැති වෙනකොට ප්‍රධාන සංවිධායකතුමා කියන උත්තරේ තමයි අතුරු ප්‍රශ්න ඇහුවට පස්සේ අදාළ අමාත්‍යවරයාට යොමුකොට පිළිතුරු ලබා දෙනවා කියලා. ඔව් ඔව් නැත්තම් ඔබතුමා උත්තර දෙන වෙලාවට. ඒතර වෙලා තියෙන දේ තමයි කතානායකතුමනි මෙතුමා එක යොමු කරන්නේ කොහොමද? එක්ක මෙතුමා හැන්සාඩ් එක යවනවද? එහෙම නැත්නම් මේකේ පිටපත් යවනවද? එහෙම නැත්නම් අපි අහන ලද ප්‍රශ්නේ ඔබතුමා ලිපියක ලියලා ඒ ඇමතුමාට යොමු කරනවද? එහෙම නැත්නම් මෙතනින් ගැලවීම සඳහා ඔබතුමා ඇමතුමාට යොමුකොට පිළිතුරක් ලබා දෙනවා කියලා කියනවාද?
ගැලවෙන්න එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.
හරිනේ
CD එකකින් යවන අදාළ අමාත්‍යාංශයට.
CD එකකින්.
ඒ කිය ඔබතුමාලත් පොඩ්ඩක් උනන්දු වෙන්න එකට පිළිතුරක්
නෑ නෑ අපේ උනන්දු වෙන්න දෙයක් නෑ. අපේ උනන්දුව තමයි
මේ ප්‍රශ්නේ.
අපේ උනන්දුව තමයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ විමසන එක.
අපේ උනන්දුව.
ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ උනන්දුව තමයි තියෙන්න ඕනකම තිබෙන්නේ ඒ අමාත්‍යවරුන්ගේ නිසි පරිදි පිළිතුරු ලබා දෙන එක. ඒක ඔබතුමා උනන්දු වෙන දේ.
හරි ඒක
නම උනන්දු වෙලා කියන ප්‍රශ්න ලබා ගන්න. උත්තර ලබා ගන්න.
මේ ප්‍රශ්නේ පටන් ගන්න ඒක ආපහු.
හොඳයි. ඒ වගේම අර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ගරු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය අවශ්‍ය බව මම මේ ඉස්සරහ දැනුවත් කරලා තියෙනවා. තාවර නියෝග වල සඳහන් කරලා තියෙනවා. ඒකත් මම අවධානය යොමු කරන්න කැරණි ගම් සභානායකතුමාට. ඊළඟට ගරු උදේ ප්‍රභාත් ගමන් පිළමැතුමා. ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු ඇවිල්කාර මහන්ත මැතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
අතුරු එක ලියලා දෙන්න කියන්නේ.
ප්‍රශ්න අංක පහ ගරු ප්‍රධාන සංවිධායකතුමා පිළිතුරු දෙනවද?
ගරු කතානායකතුමනි A1 ශ්‍රී ලංකා තේමන්ලේ 2018 සංගරණේ 90 1,09,164ක් පමණ සිටිනවා. A2 කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහනාධාර ක්‍රම යටතේ ලියාපදිංචි වී ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේවතීමයන්ගේ නම් සහ ලිපිනයන් සංයුක්ත තැටියක් CD මගින් ඉදිරිපත් කරනවා. A3 කුඩා තේවතු හිමියන් 2,952ක් පමණ සිටිනවා. A4 පූර්ණ වශයෙන් හානි වූ තේ ඉඩම් අක්කරයක් සඳහා 250,000ක් සහ අර්ධ වශයෙන් හානි වූ තේ ඉඩම් අක්කරයක් සඳහා රුපියල් 10,000ක් බැගින් හෙක්ටයාර 498.3268ක් සඳහා රුපියල් මිලියන 74.649ක මුදලක් ගංවතුර සහනාධාර වශයෙන් ගෙවා අවසන් කර තිබෙනවා. කුඩා තේවතු සංවර්ධනාධිකාරියේ තේ නැවත වගා අලුත් වගා හා වගා පුනරුත්ථාපන දිරිදීමන ක්‍රම යටතේ සහනාධාර ලබා දෙමින් ශේෂ්ඨ නිලධාරීන් මගින් තාක්ෂණික උපදෙස් ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කර හානි වූ තේවගාවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්හි කුඩා තෙවත හිමියන්ට ගංවතුරින් ඇතිවන බලපෑම් වලට ඍතු දීමේ හැකියාව ඇති කිරීම සඳහා නියම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමා පිළිතුරක් ලබා දුන්නා වැඩි කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන්. මම හිතන්නේ මෙතුමත් කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්න ගැටළු දන්න ප්‍රදේශයක ජීවත් වෙන අමාත්‍යවරයෙක් විදිහට මම හිතන්නේ මගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වෙයි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම මෙතුමට යොමු කරනවා. මේ කියන කාරණාව ගම්වතුර යටවීමෙන් වෙන සිදුවන අපදාව වසරකට සැරයක් සාමාන්‍යයෙන් රත්නපුර දිස්ත්‍රික්කේ ජනතාවට වෙනවා. ඒ අනුව තේ ඉඩම් විශාල ප්‍රමාණයක් හානියට පත් වෙනවා. ඔය කියන විදිහට ආධාර ලබා දීම, ඒ වගේම සහයෝගය සහනාධාර ජනතාවට ලබා දීම අපි රජයක් විදිහට කරලා තියෙනවා. පහුගිය රජයේ තේ කඩිනමින් කරා. නමුත් ගරමතුනි, මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට යොමු කරන්නේ කුඩා තේවතු හිමියන්ට මේ ආධාර ලබා දීම ගමතුරා දාන්නේ මේ ආධාර සහන ලබා දීමේදී පහුගිය කාල සීමාව පුරාට වගේ අදටත් මම මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කියන්නේ මේක යම් නිලධාරීන්ගේ අවස්ථාවයකට හැමදෙනාට සමානව බෙදී යන්නේ නැති විෂමතාවයක් තියෙනවා. දැන් එක ප්‍රදේශයකට දෙනවා, එක ප්‍රදේශයකට දෙන්නේ නැහැ. පහුගිය කාලේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දැන් අපි මම නියෝජනය රක්වාන, ඒ කියන්නේ ගොඩකවල වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මේ සහනාධාරය ලබා දුන්නේ නැහැ. මේක තවමත් නිලධාරීන්ගේ හයියකින් හෝ දේශපාලනික හයියක් වෙන්නත් පුළුවන්. මේක මං හිතන්නේ එච්චර හොඳ නෑ. යහපාලන ආණ්ඩුවට මට ඔබතුමාගෙන් මේකට පිළිතුරක් දැනගන්න පුළුවන්. ඒත් හොඳයි, මේකට අපිට ගන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ගයේ කුමක්?
ඔබතුමා කියන විදිහට රත්නපුරේ ගංවතුර තිබිලා ඒ තිබුණු ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් නොලැබී තිබෙනවද?
නෑ.
ගංවතුරක් තිබිලා
ඔව්
ඒ රත්නපුරේ නොලැබිච්ච පිරිසක් ඉන්නවද?
නෑ නෑ, ගම්වතුර වෙනුවෙන් ඒ ලබා දෙන සියලුම දෙනාට ලබා දුන්නා. ඊට අමතරව තේ නැවත වගාව සඳහා සහ පොහොර සහනාධාරය වගේ ලබා දෙන සහනාධාර හැම ගොවියෙක් අතරම බෙදිලා යන්නේ.
දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ අහලා තිබුණේ ගම්වතුර ආධාර ගැන. ඒකට පිළිතුර හරිනේ එතකොට?
ඒක හරි.
හරි. දැන් අහන්නේ මේ නැවත වගාව
සහ මේකටද ප්‍රශ්නේ?
ඒක යොමු කරන්නේ බැවිලි කර්මාන්ත ඇමතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එන්න කියලා තේ තීන පළාත්වල වෙනම විස්තර කිරීමක් කරා. ඒකේ රත්නපුර දිස්ත්‍රික්කයට තමයි වැඩිම හෙක්ටයාර් ප්‍රමාණයක් නැවත වගාවට ආධාර දෙන්න සූදානම තියෙන්නේ කියන එක එතුමා පැහැදිලි කරා. ඊට අමතරව කුඩා තේවතු සමිති හරහා ඒ කුඩා තේවතුමගේ පාරවල් සකස් කිරීමටත් විශාල මුදලක් බැවිලි කර්මාන්ත ඇමතිතුමා දැන් යොදවන්න සැලසුම් කරලා තියෙන හැටි ඊයේ විස්තර කරා. ඔබතුමාට ඒ පොත ගත්තා නම් ඔක්කොම පැහැදිලි වෙනවා.
හොඳයි. ගරු ටී රංජිත් සොයිසා මැතිතුමා, ගරු මහාමාර්ග සංවර්ධන ඇමතිතුමා ඇතිමස.
මං අහනවා ගරු කථානායකතුමනි.
කථානායකතුමනි, මහාමාර්ග ඇමතිතුමා සති දෙකක් අල්ලිලා තිබෙනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, පළාත් සභා පළාත් පාලන ඇමතිතුමියා සන.
අහනවා ගරු කථානායක, කල් ගන්න.
අයන්නේ එක බදුල්ල දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව 943. එමෙ එක් එක් පෙර පාසලේ නම හා ලිපිනයන් ඇමුණුම් අංක 1 සිට 26 දක්වලා තියෙනවා ගරු කථානායකතුමනි. 943යි. මහා දීර්ඝ ලයිස්තුවක් තියෙන්නේ. ඒක
මේක සභාගත කරන්න
අවසරය ඉල්ලනවා ගරු කථානායකතුමනි. ඊළඟට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය. ඔව්, වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පෙර පාසල් සඳහා පාසල් බෑග් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා එම ප්‍රතිලාභ ලබාගෙන ඇති පෙර පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 2015 වසරේදී 12,907යි, 2016 වසරේදී 13,090යි, වේ එම ප්‍රතිලාභ ලැබූ පෙර පාසල් ශිෂ්‍යයන්ගේ නම් මේ සමග සංයුක්ත තැටියකින් එවලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒක සං ඔව්
සංවිධානය ඔබතුමාට ලබා
දෙන්න සංයුක්ත තැටිය ලබා දෙන්න පුළුවන් මොකද 25000කට හිට්ටු ප්‍රමාණයක් නම්
තියෙනවා ඒක ලබා දෙන්න
ඊළඟට පෙර පාසල් බෑග් ලබා දීම සඳහා වැය වූ මුදල් ප්‍රමාණය ඒ සඳහා මුදල් සපයාගත් මූලාශ්‍ර ඇමනුම් අංක දෙක මගින් දක්වා ඇත. මේ උත්තරේ ඇමනුම් අංක දෙකේ ඒ කාරණා ටික තියෙනවා ගරු කථානායකතුමනි. එය සභාගත කරන්න අවසර ඉල්ලා සිටින මන්ත්‍රීතුමා.
උඟක් දිග ලැයිස්තුවක් නේ ගරු මන්ත්‍රීතුමා කවන්නේ.
ඔව් හොඳයි. එතකොට ඊළඟ අදාළ නොවේ.
හොඳයි. ඔව්.
කථානායකතුමනි මුලින්ම අපට ස්තුති කරන්න ඕනේ ඔබ ඊයේ දිනේ සිටියත් දීර්ඝ කාලයක් තිස්සේ ඇවිත් ප්‍රශ්නයකට විධිමත් පිළිතුර ලැබුණා ඒ ඔබතුමාගේ මැදිහත් වීම තුළ ගරු ඇමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය පෙර පාසල් දරුවන්ට ප්‍රතිලාභ ලැබුණා වගේම මේ තුළින් විශාල ප්‍රතිලාභ ලබා ගත්තේ කවුරුන්ද කියන කාරණේ ඊයේ දිනේ මම එලි කරා ඇමතුමිය මේ විෂය පළාත් සභා විෂයක් වගේම පළාත් පාලන ආයතනයක් විෂයක් හැටියට අදාළ අනපනත් තුල තියෙනවා. ඒ වගේම මේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන. ඉතින් මේ වචනේ තුල විශාල වැඩ කොටසක් සම්බන්ධ වෙන ආයතනයක්. ඔබතුමියත් පෙරපාසල් ගිහිල්ලා මේ පෙරපාසල් අධ්‍යාපනය තුල හර්මාවතට ඇවිල්ලා අද මේ ස්ථානයේ ඉන්න ඊට වගේම ඔබතුමියට ලොකු ශක්තියක් දුන්නා මේ අධ්‍යාපනයේ ආරම්භය. නමුත් මම දකිනවා අපිට නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ මේ පෙරපාසල් තුල මේ 900 ගාන ගත්තත් මේ 900 ගානේ තුල ඉන්න සමහර ගුරුවරුන් තමන්ගේ ස්වේච්ඡාවෙන් තමන්ගේ දැනුම පාවිච්චි කරලා තමයි මේ ආරම්භක දරුවාගේ මනස සකසන වැඩපිළිවෙල නිර්මාණය කරන්නේ. ඒ නිසා මම අමාත්‍යංශයේ යම්කිසි අවධානයක් යොමුලා ඇතිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහන පළවෙනි වතාව නෙමෙයි සමහර මන්ත්‍රීවරු වර්ෂ ගණනාවක අහන්නේ නැති. හැබැයි ඒක හැන්සාඩ් වලට සීමා වෙලා යෝජනා වලට සීමා වෙලා තියෙන්නේ නැති. මම අහනවා එimhe හැන්සාඩ් එකට සීමා නොවි යෝජනා වලට සීමා නොවි අමාත්‍යංශයේ වශයෙන් මේ පාසල් පද්ධතිය තුළ මේ මුල්ලමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ විධිමත් අධ්‍යාපන ක්‍රමයේ වැඩපිළිවෙල හදන්න ශක්තිමත් වැඩපිළිවෙලක් කරලා තියෙනවද ඒක කවදද කියන කාරණේ දැනගන්න.
ඇත්තටම ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් ලොකු ඉතිහාසයක් මම ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේදීත් අපි පහුගිය දවස්වල විවාදයකුත් කරා මේ රෝහිණි කුමාරි මන්ත්‍රීතුමියත් යෝජනාවක් ඉදිරිපත් කළා. ඇත්තටම පෙර පාසල් වල ඒ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය සහ ඒගොල්ලන්ගේ යම්කිසි මට්ටමකට ඒ සුදුසුකම් ගෙනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම පෙර පාසල් අධ්‍යාපනය ඒ අයගේ හැකියාවන් මත විතරක් නෙමෙයි යම්කිසි ප්‍රමිතියකට ලක් කරන්නත් ඕනේ කියන කාරණේ මමත් පිළිගන්න කාරණයක්. ඉතින් ඇත්තටම මේ වගේ ඒවා ව්‍යාපෘති සකස් කරලා ලංකා පුරාම දියත් කරන්න ඕනේ ලොකු වැඩසටහනක්. ඉතින් මේකට මුදල් සොයා ගන්න විදියක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඒකයි තියෙන தත්ත්වය.
හොඳයි
දෙවෙනි හතර ප්‍රශ්න කථානායකතුමනේ මම සාහිමිකරපත් වෙන්නේ නැහැ ඔබතුමීගේ පිළිතුර පිළිබඳව. මුදල් සොයා ගන්න පුළුවන් කියන කාරණේට පළාත් පාලන අමාත්‍යංශය තුල මේ පනතේ පළාත් සභාව තුල මේ පෙරපාසල් අයිතිය දීලා සමහර පෙරපාසල් තියෙන පෞද්ගලික ගෙවල් වල මම කියන්නේ කරු ඇමතුමිය අපිට පුළුවන් නම් විෂය නිර්දේශයක් අපේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා සම්බන්ධ කරගෙන පළාත් පාලන දෙපාර්තමේන්තු ආයතන තුල එහෙම නැත්නම් පළාත් සභාව තුල ගොඩනගන්න අපේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල එක් පෙරපාසලක් මම යෝජනා කරා. මොකද ඒ පෙරපාසල තුල අපිට අපි හදන ඔය ගුණාත්මක අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කරන්න පුළුවන්. අපි දිගින් දිගටම අපි අර තමන්ගේ ගෘහය තුළ සමහර වෙලාවට අපි ස්වයං රැකියාවක් හිටියද කියලා වුණු දැනුවත් උගත් බුද්ධිමත් තමයි. නමුත් ක්‍රමවේදයක් නැහැ, විෂය නිර්දේශයක් නැහැ. ඉතින් විෂය නිර්දේශය ආගිය අපි කියන්නේ මුල්ලමාවිය සංවර්ධනයේ කියන කාරණේ ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. අපි දියුණුවිච්ච ලෝකයේ රටවල් තුළ ඒ සමාජයට නිර්මාණය වෙන ඒ දරුපරපුර නිර්මාණයේ බුද්ධිමත් වූ රටට වැඩදායි සහ රටේ අනාගතයට ඔබින විදියට මම දකින්නේ අපේ රට තුළට නිර්මාණය වෙන සමහර කණ්ඩායම් නිර්මාණය වෙන්නේ නැත්තේ මේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ ප්‍රමිතීන් පිළිබඳ. ඒ නිසා මම හිතනවා වැදගත් කාරණේ තමයි අමාත්‍යාංශය තුළ වෙනත් කාරණා සඳහා යොදවන මුදල් ඉතා වටිනා කියන වැදගත් කියන මේ කාරණේ සඳහා යොදව ගන්න. මම හිතනවා ලබන අවුරුද්දවත් ඔබතුමීනට බැරිද ඔබ අමාත්‍යාංශයේ තියෙන යම්කිසි මුදලක් ආරම්භ කළා එක දිස්ත්‍රික්කයේ හොගේ නැත්නම් ඌව පළාතේ මේක පටන් ගන්න මොකද පෙර පාසලුවක් ගිය නැති සමහර කණ්ඩායම් කරන දේවල් දැක්කම ඉතාමත් ශෝචනීය තත්ත්වයක තමයි අපි පළාතේ
තියෙන්නේ. ඇත්තටම ගරු මන්ත්‍රීතුමා එමනම් අපිට පාර්ලිමේන්තුව විදියට අපිට මැදිහත් වෙලා ඒ විෂය නිර්දේශය කොහොමද කියන එක සකස් කරන්න පුළුවන්. ඒක සකස් කරන්න වෙනවා ඉස්සෙල්ලා අමාත්‍යංශයට ඒ අනුව මැදිහත් වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්.
හොඳයි අවධානය යොමු කාණ්ඩයක වැදගත් කරුණක් තියෙනවා යෝජනාවක් වෙනයි ෆිනිෂ් කොටේ වීකමගේ ගරු වාසුදේව නානාකාර මැතිතුමා ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු ඉෂාක් රහමාන් මැතිතුමා
මහනවා කතානායක තුමනි
පළවෙනි එකේ අයන්න ක්‍රීඩා පිටිය අබලන් තත්ත්වයේ නොපවතින අතර සිදු කළ යුතු අලුත් වැඩියාවන් පවතින බව උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. දෙක ඔව් අදාළ ප්‍රාදේශීය සභාව ව්‍යාපෘති යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත. තුන එබැවින් ව්‍යාපෘති යෝජනාවක් අදාළ ප්‍රාදේශීය සභාව මගින් ඉදිරිපත් කළ පසු අලුත් වැඩියා කටයුතු මේ වසරේ පවත්නා මුදල් ප්‍රතිපාදන මගින් ලබා දීමට හැකි අතර ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ඊළඟ එක අදාළ නොවේ.
උතේ ගරු ඇමතුමෙනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මදවච්චි ආසනයේ මෛත්‍රීපාල සිරනායක ඇමතුමා තමයි ඒ ක්‍රීඩා පිටියේ හැදුවේ. ඔබතුමි කිව්වා ප්‍රදේශ සභාව එස්ටිමේට් කරලා දුන්නොත් ඒ මුදල් ලබා දෙනවා කියලා. මම ඒකට ඔබතුමීට ස්තුති කරනවා, ඔබතුමීගේ අමාත්‍යමාටත් ස්තුති කරනවා. ඇත්තටම මම එහෙනම් මේක එස්ටිමේට් එක ලබා ගන්නලා දෙන්නම්, මේ අවුරුද්දේ පටන් ගන්න ඔබතුමීට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නයක් අහන්නේ.
ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා තමයි අමාත්‍යංශයෙන් උත්තරේ සපයලා තියෙන්නේ. ඒක ලබා දෙන්න කටයුතු කරන්න
යහපාලන ආණ්ඩුවේ අපි ටෙන්ඩර් කරලා සුදුසෙක්ට ලබා දෙනවා. ඒක ආවට ගියාට පන්දංකාරයට දේශපාලක ඉත්තවන්ට අපි දෙන්නේ. හරි හරි එනම් ඒක මේ දෙමලි මොනාද
සිංහල
මොනාද
සියලු මේවා ටෙන්ඩර් කරලා තමයි ලබා දෙන්නේ ගරු කතානායකතුමනි.
ඒක පාවිච්චි
කරගන්නවා
මම ඉල්ලා අස්කර ගන්නවා ඒක
වචනේ.
ඊළඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට පාසල් වල තරුණයෝ සමස්ත ලංකාව දක්වා ඒක සමස්ත විදියට එනවා. එයාට මහා විශාල ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ ඇඳුම් ඒ වගේම සපාත්තු වගේ අය ගන්න ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න තමයි ඒ අය සමස්ත ලෝකෙත් එක්ක අනුරාධපුර ක්‍රීඩකයෝ ඉදිරිපත් වෙලා යනවා. හිටපු ඇමතිතුමාටත් මම ඉල්ලීම කරුවා. හිටපු ඇමතිතුමාත් ඒක මේ කණෙන් අරන් අනිත් පැත්තේ කණ අරියා. ඔබතුමාගේ ඇමතිතුමාට විශේෂයෙන් මම කියනවා එතුමා පොඩ්ඩක් ක්‍රීඩාවට මුල්තන දෙනවා කියලා. එතුමාටත් කියනවා මේ පාසලවල් වල සමස්ත ලංකාව එන ක්‍රීඩකයෝට ඒ වගේම ලෝකයේ දක්වා එන තරුණයන්ට අපි නම් කරලා දුන්නොත් ඒ අයට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා මේ එමෙතුමා ඉන්නකොටවත් ඔබතුමීත් කියන්න පාර්ලිමේන්තුව හරි මොන හරි එක සම්මත කරලා ඒක නීතියක් විදිහට දුප්පත් අයට සහනයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා මම.
හොඳයි නේ
වැඩේ. ඒයි ගරු මන්ත්‍රීතුමා ඇත්තටම අපි දැක්කා පහුගිය දවස්වල මේ දිවිමේ තරඟවලිනුත් අනුරාධපුරයේ දරුවෝ දිනලා ආවා මේ එක පවුලේ දරුවෝ දෙන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම අපි සමස්තයක් හැටියට මම මේ කෙටි කාලය තුල දැකපු දේවල් කල්පනා කරනකොට මුළු රටේටම මේ ලොකු ශක්තියක් දෙන්න අවශ්‍යයි මේ අමාත්‍යංශය හරහා. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා දෙන්න බලන්න මේ අවශ්‍ය ඉල්ලීම අමාත්‍යංශයට ඉදිරිපත් කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයට.
හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමිය ඔබතුමියට පේනවා දැන් කොයිතරම් දුරට පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මහජන නියෝජනයේ යෝගයක් තියෙන හින්දා දැන් අපි මාසිකර සැරයක් කන්සල්ටේටිව් කමිටි තියන්න පුළුවන්.
කතානායකතුමනි, මම බොහොම සතුටු වෙනවා උපදේශකකාරක සභා ක්‍රමය නැවත ආරම්භ කරපු එක ගැන. මේක අපි ඉල්ලපු දෙයක්, ඒක ලැබිච්ච එක ලොකු දෙයක්.
ඔක්කොම ප්‍රධාන ඇමතිවරු අර කට්ටිය ඔක්කොම ගෙන්නලා හුඟක් ප්‍රශ්න ගොඩාක් තියෙන හින්දා ඇමතිතුමත් ඇවිල්ලා මචං හුඟක් ප්‍රශ්න විඳ ගන්න පුළුවන් ඔබතුමියලා ලේසි. එතකොට ඉතා ඉක්මනින් ආරම්භ කරන්න.
හොඳයි.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුම, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ඇමතිතුම.
මම අහනවා ගරු කතානායකතුමනි.
එක 1986 දෙක 26096 තුළ අක්කර 24026 ඉඩම් ප්‍රමාණය මේ ටේබල් සීන හුඟක් ඔබතු වහල් තියෙන ප්‍රශ්නවලට විශේෂමක් තියෙනවද? ලාභය අලාභය ගැන ඔබතුමාට.
ඔව්,
2013 ලාභය 538,097,046, 2014 220,831,282, 2015 818,059,808 එක ඍණ, 2014 ඍණ, 2016 483,954,754, 2014 141,251,481 ඍණ, මයිනස්. 2014 15/17 ඍණ, 2013
එතකොට ඔබතුමා මේ ආ කියන කොටසට උත්තරේ දුන්නාද මෙතන? ඒකේ
ආයි කියවන්නද මං?
ඔව්, මේ මෙතන මේ
2013 ලාභය 538යි.
ඔව්,
2014 අලාභය 1,220,831,292, 2015 අලාභය 818,050,908, 2016 ලාභය 403,954,854, 2017 අලාභය 141,251,481.
ගරු කතානායකතුමනි,
ගාන ප්‍රශ්න කරමු.
විශේෂයෙන්ම ඔබතුමාට මම අවධානය යොමු කරනවා මේ වෙනකොට පැල්ලත්ත සහ සෙවනගල ආයතන දෙකේම විශාල අර්බුද ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට පවා වෘත්ති සමිතිය ඇවිල්ලා තමුන්නාසෙත් මුණ ගැහුණා. ගරු කතානායකතුමනි, පැල්ලත්ත සීනි කර්මාන්ත ආයතනයේ පසුගිය දවස්වල අර්බුදයක් මතු වුණා. මේක මාධ්‍යවල වාර්තා වුණා. උප්පැට වූ රත 400ක් විතර ප්‍රමාණයක් සම්පූර්ණ පැල්ලත් ආයතන ඉදිරිපිට පෝලිමේ ඉන්න වුණා. මොකට ඒ මේ ආයතන විසින් අස්වනු මිලට ගැනීම පරක්කු වීම විසයි. සාමාන්‍යයෙන් පැල්ලත් සීනි කර්මාන්තනේ පහුගිය කාලේ ඒ අස්වනු කපලා පටවා දින 5ක් විතර කාලයක් ලෝඩ් වෙලා හිටියා ඒ බාර ගැනීම ප්‍රමාදය එක්ක. මේ නිසා ගොවීන් විශාල ප්‍රමාණයක් වගාකරුවන් විශාල අසහනයකට පත් වුණා. සීනි කර්මාන්ත ආයතනය සම්බන්ධව විශාල ගැටලුවක් තිබෙනවා. දෙවැනි කාරණාව තමයි සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ අපිට වාර්තා වෙනවා. ඔබතුමාට පුළුවන් නම් ඒ පිළිබඳ පිළිතුරක් දෙන්න. වෘත්ති සමිතිය හරහත් ඒක මතු වෙන කාරණාවක්. දැනට සීනි කර්මාන්ත ශාලාව තුළ තිබෙන සීනි ස්ටොක් එක තොග වෙළඳ පොළට විකිණීම, වෙළඳ පොළට බෙදා හැරීම සඳහා ඉතාම අඩු මුදලකට, ඒ කියන්නේ ඒ සමාගමට පාඩු ලබන ආකාරයේ අඩු මුදලකට දෙන්න අභ්‍යන්තර සැලසුමක් තියෙනවායි කියලා. එතකොට සමාගමේ ඒ සේවකයන්ගේ තියෙන මතය තමයි මේ පුද්ගලීකරණ දිශාවට. මොකද 2018 අයවැයේදී ලැයිස්තුගත වෙච්ච ලේඛනේ පැල්ලත සෙවනකලා ආයතන තිබුණා. ඔබතුමා වෘක්ෂ සාකච්ඡාවේදී කිව්වා ඒ ක්‍රියාව ලැබෙන්නේ නැහැ කියලා. ඒක හරි. නමුත් ආයතනයේ සේවකයන්ට සැකයක් තිබෙනවා මේ සීනි තොග දහස් ගණන් මේ විදිහට වෙළඳපොළට දෙන්න යන්නේ ඒ සැලසුමේ එක පියවරක්ද කියන එක. ඔබතුමාට වගකීතු පිළිතුරක් දී හැකිද? ඒ සීනි වෙළඳපොළට දෙනවද? ඒ කිසියම් මිලක් රජයේ සමාගම හෝ රජයේ තීන්දුව කරලා තිබෙනවද? කීයට දෙක දෙන්නේ රටට දෙන්නේ කියලා.
ගරු ඇමතිතුමා.
තවසේම මේ ප්‍රශ්න දෙක එතුමා අහලා නැහැ. එතුමා අහලා තියෙන්නේ වගා කරපු අක්‍ර ප්‍රමාණයයි පසුගිය අවුරුදු 5ේ ලාභේ. හැබැයි මම මෙතුමාට උත්තර දෙන්න.
පැහැදිලිවම වශයෙන් ඔයක තමයි.
මම මෙතුමාට උත්තර දෙන්නම්. මේක අපි පෞද්ගලික සමාගමකට දෙන්නවත් කිසිම පුද්ගලයෙකුට දෙන්නවත් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක අපි පැහැදිලිව මම කලිනුත් කියලා තියෙනවා. අදත් කියනවා සෙවණගල රජයේ අයිතිය එය යටතේ තියාගන්න බව. ඔබතුමාගේ අනිත් කාරණාව ගැන ප්‍රශ්නයක් තිබ්බ දැන් ඒක මගහැරලා තියෙන්නේ. ඔය ප්‍රමාදය මගහැරලා තියෙන්නේ. අනිත් එක සීනි විකුණන්න වෙළඳපළේ මාකට් ප්‍රයිස් එක අඩුව. සමහර වර්ෂවල විශාල අලාභ සිද්ධ වෙලා තියෙනවා ලෝක වෙළඳපළේ බිල අඩු වීම නිසා. සීනි අපනයනය කරනකොට අපිට ඊට වඩා වැඩි මුදලකට දෙන්න බෑ. ඒක මාකට් එක අනුව ඒක වෙනස් වෙනවා.
මේ වෙලාවේ වෙළඳපොළට දෙන මිල කීයද පැල්ලත් සෙවනද?
හරියට ඔබතුමා දීර්ඝ ප්‍රශ්නයක් ඇහුවොත් මම හරියට බල්ල කියන්නම්. වෙළඳපොළ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් 2015 වර්ෂයේ විශාල ආලාභයක් සිද්ධ වුණා. 2015 වර්ෂයේ. ඒකට හේතුව තමයි
ඔයින මට පටි අවස්ථාවක් දෙන සීනි වලට ගහපු බද්ද ඔබතුමාලගේ රජෙන් ඊයේ පෙරේදා ඒක පාරිභෝගිකයෙන් අය වෙනවද?
නෑ එහෙම නෑ. එහෙම නෑ. එහෙම නැහැ. වගකීමෙන් කියන්නේ මේ මේ මේ
මුදල් නැමෙච්චුමා මේ
ඒක වගකීමෙන් කියන්නේ
නෑ. සම්පූර්ණයෙන්ම ඒක වැරදි ප්‍රවෘත්තියක්. අපි ඒකේ තිබුණ බද්ද වැඩි කරත් ඊයේ මම ඒ බද්ද පාරිභෝගිකයාට පාස් කරන්න එපයි කියන පණිවිඩය අපි දුන්නා. අත වශයෙන් මේක ඒගොල්ලන් පිළිගත්තා. එහෙම නැත්නම් අපි කිව්වා MRP එකක් දානවායි කියලා.
හරිනේ. ඒතකොට ගරු මන්ත්‍රීතුමා අපිට මේ කෝප් කමිටුවක් තියෙනවා. දැන් ඉස්සරහ ඕනෑ විදිහට
විකුණන්න බෑ. ඒක තමයි. ඔබතුමාට මාකට් ප්‍රයිස් එක දැන් ඒ දැන් අපේ සෙවනගල සීනි ස්ටොක් එකේ දැන් ඔබතුමා කියන විදිහට වෙළඳපොළේ තියෙන මාකට් ප්‍රයිස් එකට දෙනවා කියලා. මොකද්ද තෙන් තියෙන මිල?
දැන් ඔබතුමා ස්ටොක් එක ගෙන ආලා මම ඒක බල්ලා උත්තරයක් දෙන්නම්. මම ඔබතුමා සවිස්තරාත්මක ප්‍රශ්නයක් අහන්න ස්ටොක් එක ගෙනයි ඒ වෙළඳපොළේ මිල වෙනස් වෙන ආකාරයකින්
මම උත්තර දෙයි. මොහොත් තුටි ගරු වීටි හෙරත් මැතිතුමා, ගරු දයසිරි ජයසේකර මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ජාතික ඒපත්ත සංගීත රාජ්‍ය ඇමතිතුමාගේ අතීමට
ගරු කථානායකතුමා,
ගරු ඇමතිතුමා, මට ඒකේ ඔබතුමා කිව්වනම් හරි ඒනේ එතුමා ඇමතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ තනතුරත් ඔහුට වෙන් කර තිබෙන වාහනේ වර්ගයක් කිව්වනම් මට ප්‍රමාණවත්.
ඒකේ එක්කෙනෙක් ඉන්නවා ප්‍රයිවට් සෙක්‍රටරි, කාර් එකක් තියෙනවා සනි එකක්, ඊට පස්සේ ඉන්නවා මීඩියා සෙක්‍රටරි ජීප් එකක් නිසාන් එක්ස්ට්‍රාල්, ඊට පස්සේ ඉන්නවා කෝඩිනේටින් සෙක්‍රටරි, කාර් එකක් තියෙනවා කොරොල්ලා, ඊට පස්සේ කෝඩිනේටින් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා ඩබල් කැබ් එකක් දීලා තියෙනවා, ආපහු ඉන්නවා මහජන සම්බන්ධතා PRO ජීප් එකක් දීලා තියෙනවා. ජීප් එකේ වර්ගයේ එක්ස්ට්‍රායල් කියලා අංකේ HS 55 45 වෙහිකල් නම්බර් එක. ඒ වාහන පහ දීලා තිනවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ඇතුව එම තනතුරු පහ දරන පස් දෙනාට. ඊට අමතරව ඇමතිතුමාගේ උපදේශක වශයෙන් කටයුතු කරනවා කාලිංග චන්දන අරුණදේව සිල්වා කියලා මහත්මයෙක්. කැබිනට් අනුමැතියකින් තමයි දීලා තින්නේ. එතුමටත් වාහනයක් දීලා තිනවා නිසාන් සනි කාර් එකක්.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේක ප්‍රශ්නයටත් වඩා ආණ්ඩුව අවධානය යොමු කරන්නේ. මා මේ ප්‍රශ්නය සෑම අමාත්‍යවරයෙක්ගෙම විමසලා තිබෙනවා. මොකද මේ අමාත්‍ය කාර්යමණ්ඩල වලට පෞද්ගලික ඥාතීන් බිරිඳ, පුතා, දුව මෙහෙම පත්කර ගැනීමේ දරුණු කැත සම්ප්‍රදායක්, එවැගේම ඇමතුරු පමණක් නෙමෙයි ජනාධිපතිවරු නේද විවිධ තනතුරු වල තමන්ගේ ළඟම ඥාතීන් පත්කර ගැනීමේ සම්ප්‍රදායක් තිබෙනවා. දැන් මේ එහෙම පත් වුණාට පස්සේ අදාළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා පාවිච්චි කරන වාහනයට වඩා මිල අධික වාහන තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්ට පෞද්ගලික ලේකම්ට දෙනවා. දැන් ඒ නිසා මම නැවත කියන්නේ දැන් මේ නිශ්චිත ඇමතිවරයාගේ එහෙම පේන්නේ නැහැ බැලු බැලමට ආණ්ඩුවෙන් දැන් පෙට්‍රල් සීමාවල් ඩීසල් සීමාවල් හදලා තිබෙනවා. ඒ වාහන ඉම්පෝට් කරනකොටත් ඔබතුමාලා යම්කිසි පර්මිට් එකකට සීමාවල් දාලා තිබුණා. ඒ වගේ මේ වාහන පෞද්ගලික කාර්මණ්ඩල ලබා දීමේදී එක්කෙනෙක්ට මර්සිඩීස් ජීප් එකක් දෙනකොට අනිත් කෙනාට ඩබල් කැබ් එකක් දෙන විදිහේ තත්ත්වයක් නැතුව අපි කියන්නේ කරත්ත දෙන්න කියලා. නමුත් මේ අතර මහ විශාල වෙනසක් තියෙනවා. ඒ අවසානේ වෙන දේ තමයි හැම වෙලාවෙම නියෝජ්‍ය ඇමතිවරු ආවම රාජ්‍ය ඇමතිවරු ආවම උන්ට අලුතෙන් වාහන ගෙන්වන්නනෝ රටේ බදු මුදල් වලින්. අපි සභානායකවරයා මහිතා මෙතන දේශයට ඇමතිවරයා ඔබතුමාගේ පැත්තේ අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේකට චක්‍රලේඛයක් හදන්න අමාත්‍ය කාර්යමණ්ඩලයට වාහන වෙන් කිරීම සම්බන්ධ. මට නම් කියන්නත් කියලා කියන්න පුළුවන් නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා ඔවුන් පාවිච්චි කරන වාහනට වඩා මිල අධික නැත්නම් වටිනාකමින් වැඩි වාහන පාවිච්චි කරන පෞද්ගලික ලේකම්වරු ඉන්නවා ඔබතුමාලා කැබිනට් මණ්ඩලයේ. ඒ වගේ ඒ නිසා මට ඒක තමයි බ්‍රක් හදන්න. ඒ රටේ බදු මුදල් ඉතුරු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අපි චක්‍රලේඛයක් හදන්න මෙතුමා කියන එකේ සත්‍යතාවයක් තියෙනවා. අපි හදලා රාජ්‍ය පරිපාලන මන්ත්‍රීවරයාට එක සාකච්ඡා කළා අපි.
ඒක සාධාරණයි ඔය. එච්චරයි.
ගරු කතානායකතුමනේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේ ඒ විෂයවාර අමතුමා නැති වුණත් මේක අදාළ ප්‍රශ්නයක් නිසා මා මේ සභාවේදී ඊයේ මතු කරනු ලැබුවා මේක ජාතික සමගියට අදාළ කරන ප්‍රශ්නයක් ලෙස දැන් මතුවෙමින් එන නිසා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සේවා විභාගය පිළිබඳ දැයියේ ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා අපි සුතුවන්තනතුමා එක සත්‍යතත් එහෙළදරව් කිරීම පිළිබඳව මේ පරිපාලන විභාගයේ අක්‍රමිකතා සිදු වෙලා තිබෙනවා විභාග දෙපාර්තමේන්තුවේ පවත්වන විභාගයේදී ඒ නිසා මෙය අත්හිට වීමට අදාළ දැනට පරීක්ෂණ සිදු කරනවා කියලා තමයි ප්‍රකාශ කළේ. අත්හිටවනවා කියලා කිව්වේ නැහැ නමුත් ඒ පැත්තට තමයි යමින් තිබෙන්නේ. දැන් මෙහි තිබෙන தත්ත්වය තමයි කරු කතානායකතුමනි ඔබතුමා ඊයේ නොසිටි නිසා මම මට තත්පර 10ක් දෙන්න මේක පැහැදිලි කරන්න මේ 59 දෙනෙක් තෝරගෙන තිබෙනවා වැඩිම ලකුණු තිබෙන ඔවුන්ගේ පෞද්ගලික ලිපිකණු පවා අමාත්‍යාංශයට කැඳවා ගත්තට පස්සේ තමයි දැන් මේ පරීක්ෂණ ගෙනල්ලා මේක තහනම් කරන්න හදන්නේ. එහි තිබෙන එක සඳහා යොදා ගන්න එක තර්කයක් වෙලා තිබෙනවා ගරු කතානායකතුමනි මේ සමත් වූවන් අතර සිංහල නොවන මම එහෙම කියන්න සිංහල නොවන අපේක්ෂකයන් වැඩි ප්‍රමාණ සැලකිතු ප්‍රමාණයක් ඉන්නවා කියන කාරණේ. ඒතර මේක ඉතා සංවේදී ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද මේක දැන් විභාගයේ පවත්වපු ගමන් ප්‍රවණා නම් ප්‍රශ්නයක් නැහැ. විභාග කරලා ඔක්කොම අවසන් වුණාට පස්සේ ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා විභාග වංචාවක් කළා කියලා නම් සිංහල දෙමළ ප්‍රශ්නයක් නැහැ. විභාගය වැරදි. නමුත් විභාගෙ තහනම් කරනවා හා සමානවම එහෙනම් මේ වැරද්ද කරපු විභාග දෙපාර්තමේන්තුව හෝ අදාළ අමාත්‍යාංශය අයට දඬුවම් දෙන ගමන් තමයි මේ කටයුත්ත කරන්න ඕන නැතිනම් වැරද්ද කරපු මිනිහා පැත්තක තියෙද්දි මේකෙන් විශාල පිරිසක් පීඩාවට පත් වෙනවා. මත වයස ඉක්මව යනවන සමහර අයට නැවත විභාග ලියන්න බැරි වෙනවා. ඊළඟ තියන්න තියෙන CAS exam එක පහු වෙනවා. ඒ නිසා මේකෙන් විශාල අසාධාරණයක් සහ ජාතිවාදී ප්‍රත්‍යකොත් මතුවෙන නිසා අපි ආණ්ඩුවට ඉල්ලා සිටිනවා වහාම පරීක්ෂණය කරලා දඬුවම් දීලා විභාග ඔප්පු කරලා විභාග තහනම් කරනවා නම් තහනම් කරන්න සාධක සහිතව කියලා.
හොඳයි. Yes, go ahead.
Thank you honorable speaker. I wish to bring to the notice of the government that this is a very serious issue that has arisen for the reason that 21 out of 46 people who have succeeded in the exam or 59 were called for the interview. 21 are Tamil speaking persons, and it is because of that that 1 year after the exams were concluded that this action is being taken to cancel the exam. This happened about 3 years ago also for government accountants, and that became a big issue. So I'm appealing to the government not to take this step, because if there was any irregularity in the exam, that should have been known at the time the exam happened. All the exam centers were in Colombo, and it's a very very serious issue if this exam is cancelled. It's not merely a suspicion, But perception and people, it will be proved that there is rank discrimination on the basis of language.
Thank you. Honorable Leader of the House, you can give your attention to that.
මම රාජ්‍ය පරිපාලන මැතිවරයාගේ අවධානයට යොමු කරන්න හැබැයි මේ සුමන්තිර මන්ත්‍රීතුමා කියපේක ඇත්ත විභාග පාත්තල අවුරුද්දකට පස්සේ කියන්නේ මේ විභාග වැඩ දෙන තිබ්බ
කියලා.
අධිකරණයට කියොත් එකක් අනවශ්‍ය විදියට ප්‍රශ්න තියෙනවා.
ඔකේ. දෙවැනි වටේ හතවැනි ප්‍රශ්නයේ ගාලි උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ප්‍රශ්න අහනවද?
අහනවා කරු කතා නැහැ.
මහානගර බස් නැහිර සභාව සභාගත කරනවද?
තමා සති දෙකක් කල් ඉල්ලලා
තිබුණා. අට ගරු වාසුදේව නානායකර මැතිතුමා වරාය ඇමතිතුමා ගියන්න.
අහනවා කරු කතා නැහැ.
සභාගත කරනවා කතා
නැහැතුමා. නමේ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ප්‍රශ්න අහනවද?
ගරු කතා නැහැතුමා
සභාගත. සභාගත කරනවා. හොඳයි. 12 ගරු වීත හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවද?
මම අහනවා. කතානායකතුමනි ප්‍රශ්න අහලා තියෙන ස්වදේශ කටයුතු ඇමතිතුමාගෙන් මාසයක් කල් ඉල්ලා තිබෙනවා. නමුත් ස්වදේශ කටයුතු ඇමතිතුමා මට දැනුම් දුන්නා ඒක එතුමාගේ අමාත්‍යාංශෙත් නෙමෙයි අදාළ කියලා. ඒ නිසා
කාටද අවාද?
ඒක ආපදා කළමනාකරණ විය යුතුයි කියලා තමයි එතුමා කිව්වේ.
ඒක අදාළ කියලා
යොමු කළා අපි දාමු.
ආ යොමු කළාද? හරි බොහොම ස්තුතියි. 13 ගරු දයසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රශ්නේ අහනවද?
අහනවා කරු කතානායක.
සභාගත කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි.